ගැප්තිය ප්‍රශ්න ඇහුවට කමන්නේ. එතකොට කෙනා කෙනාගේ තියෙන ගැටු තේරෙනවනේ. තෝර මට කියලා දෙන්න පුළුවන්. දැන් උදේ කතා කරපු ටික තේමාද? පංචස්කන්ධය සහ පංච උපාදාන ස්කන්ධය කියන ටික. පංච උපාදාන ස්කන්ධය තමයි ලෝකය කියලා කියන්නේ. තව පංච ස්කන්ධය කියන පැත්ත තමයි අපරියාපන්න භූමිය නැත්නම් ලෝකෝත්තර මාර්ගය කියන එක යෙදෙන්නේ. ඒ ස්කන්ධයන්ගේ සැබෑම ස්වභාවය දන්නවෝ දක්නවෝ කම. එතකොට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ පැවැත්ම නැති. එතකොට ඔකෙදී දැන් ස්කන්ධයන්ගේ පැත්තෙන් රූපය පිළිසිඳ දකින්න තමයි කායගත සතිය තියෙන්නේ. කායගත සතිය වඩනකොට නැත්නම් කායානුපස්සනාව වඩන්න වඩන්න දැන් නාම රූප නිසා විඥානය වුණත් අපි මේ රූපයයි නාම ධර්මය නිසා පුද්ගලෙක් කියලා දැනගත්තා. එයා රූපය ඇත්ත බලන්න බලන්න රූපය ඇත්ත දකින්න දකින්න අර විඥානය රූපෙට බැස ගන්න බැරි වෙනවා. සැසඳෙන්නේ කෙනෙක් කියලා කිව්වට මෙතන තියෙන ස්කන්ධ ටික අනාත්මයිනේ කියන එක හොඳට තේරෙන දවසක් වෙනවා. ඒ වගේම වේදනා පසනාව වඩනකොට වේදනාවේ රස විඳ ගැනීම අනුව බලන්න පුළුවන් තණ්හාව ඇති වෙන එක අඩු වෙනවා. මොකද අපේ හිතට විදිහේ පුද්ගල ස්පර්ශ වෙලා වස්තු ස්පර්ශ වෙලා වේදනාවක් නෙමෙයි තියෙන්නේ. මේ ස්පර්ශය නිසා එන වේදනාවක් තියෙනවා. ස්පර්ශය අනාත්ම අනාත්මයි, රූපය අනාත්මයි, චක්කු විඥානය අනාත්මයි. අනාත්ම ස්පර්ශ නිසා හටගත්ත වේදනාවක් ස්පර්ශයෙන් නිරුද්ධව නිරුද්ධ වෙනවා කියල. දැන් අපිට තේරෙන්නේ කෙනෙක් ඇගේ ගැහුණු ඇති වෙන ස්පර්ශය, එහෙම නැත්නම් යම් වස්තුවක් හරි දෙයක් හරි අල්ලනකොට ඇති වෙන වේදනාවක් වගේ අපිට තේරෙන්නේ. නමුත් අතැන්දි වේදනාව අනාත්මයි. එතකොට ඒ සංඥා පෙනෙන රූප සංඥා සබ්ද සංඥා වාරම්භය අපි කුමන හෝ දෙයක් හිතනවා නම් පුද්ගලයෙක් ගැන හෝ සත්වයෙක් ගැන හෝ රාග වශයෙන් හෝ දේශ වශයෙන් හෝ එයා දන්නවා ඒ උපදින උපදින හැම ධර්මතාවයන්ටම මුල මොකක්ද කියලා. මේ ස්පර්ශය කියන කාරණාව දන්නවා. ඒ වගේම චිත්තානුපස්සනාව හිත පැත්තෙන් තොන්නම ගන්න පුළුවන්. රාග සිතක් ඇතිවෙනවා, ද්වේෂ සිතක් ඇතිවෙනවා, මෝහ සිතක් ඇතිවෙනවා. මේ නාම රූප නිසා විඥානය ඇති වුණානේ කියන තැනකින් පෙන්වන්න පුළුවන්. දැන් අපිට ඊතර වෙන්න කම කීපයක් තියෙනවා. අපි කියමු දැන් අපිට බාහිර රූප පැත්තෙන් බලලා වේදනාව පැත්තෙන් බලලා ඒ දෙක බාහිර ස්පර්ශ ආයතන හය පැත්තෙන් ඒ පැත්තෙන් බලලත් ආශ්‍රයක්ෂය කර ගන්න පුළුවන්. හිතේ ඇති වෙන ධර්මාරම්මණයන් හඳුනගෙන, එහෙම නැත්නම් උපදින උපදින සිත හඳුනගෙන ප්‍රපංච වෙන්න නොදිනතන් කියලා සති නොවන විදිහට ඒ පැත්තේ උනත් මිදෙන්න පුළුවන් දෙපැත්තේ. හැබැයි ඒ දෙපැත්තේදීම තමත නොවන තියෙනවා. අපි කියමු රූපේ ගැන කෙනෙක් බලනවා කායගත සතිය වඩන ඉති රූපම් ඉති රූපස සමුදය ඉති රූපස අත්තක මේ රූපයයි මේ රූපය ඇතිවීම මේ රූපය ඇතිවීම. එතකොට හොඳට රූපය පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු කියලා සතර මහා ධාතු වශයෙන් හෝ එහෙම නැතිනම් කුණුප කොට්ටාස වශයෙන් හෝ හොඳට රූපේ ස්වභාවය හිතලා කනවන ආහාරය නිසා මේ රූපේ හැදෙනව නේද කියලා බලන්න. බලන සෞන්දේ ධර්මාන් පස්සේ ලෝකේ ඇති වෙන හැටි බලන්න. මොකද ඇයි මේ විදිහට බලන්නේ මොකක් හින්දාද කියන කාරණාව. මේ විදිහට රූපේ ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම මේ රූපේ හිතින් සිහි කළා සත්‍ය පුද්ගලයෙක් හැටියට තණ්හා උපාදාන වශයෙන් හැතරිලා මේ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම පවත් කරනවා. එතකොට රූපේ ගැටුණු විදුන දවසට සත්‍ය පුද්ගල භාවයෙන් එන දුක විඳින්න වෙනව නේද කියලා දන්නවා. දුකට හේතුව මේ රූපේ සිහි කරගෙන රාග ද්වේෂ වශයෙන් හැසිරුණු කම නැත්තම් හිත හසුරවන කම. එතකොට මේ රූපයේ සිහි කරගෙන රාග ද්වේෂ වශයෙන් හිත හැසිරෙන්නේ නැත්තම් ඒ රූපේ පුද්ගලික සත්‍යයක් කියන ගතිය ටික ටික හින්දිලා යනවා. ඒ රූපේ කැඩුණු විදිහම දවසට පුද්ගලික කුටවිච්ච අලාභානියක් නිසා වෙන දුක විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවා. ඒ හින්දා මේ රූපය ඇත්තටම බලනවා රූපේ හිතෙන් මොසවල අරගෙන රාග දේශ වශයෙන් හැසිරෙන්න බැරි වෙන්නේ. එතකොට ওই බලන කාරණාව තුල කියනවා දුක දන්නවා දුක ඇති වෙන හැටි දන්නවා දුක නැතිවීම දන්න නිසායි කායගත සතිය වඩන්නේ. හැම වෙලාවෙම තමන් කරන දේ තුල අර්ථයක් දකින්න ඕනේ සැබෑම ජීවිතේ. ඒ කියන්නේ අපිට තව මනෝමය සිද්ධියක් නෙමෙයි අනේ අපි ඉපදේ ලෙඩවේ කියලා දුක සජ්ජහන කිරීමක් නෙමෙයි. උදාහරණයක් හැටියට අපිට දැන් දරුවෙක් ඉන්නවා කියන හැඟීම හිතේ තියෙන ඕරදා මම කියන්නේ අර කෝච්චෙනක වේල් පාට බෙල්ල තියාගෙන ඉන්නවා වගේ දරුවා ඉන්නවා කියන හැඟීම තියෙනවා. දැන් කැඩෙන විදන ලෝකේ අවකාශ ධාතු අහුරාගෙන පවතින ස්කන්ධ ටිකනේ තියෙන. දැන් අපි දරුවා කියලා දැක්කට අපි දැක්කනේ මට දරුවා කියලා මගේ පැත්තෙන් පෙවුනට මං උපාදාන ස්කන්ධයක් පරිහරණය කළාට ඒ රූපය යථා ස්වභාවයේ ස්කන්ධ මාත්‍රය එළිය පැත්තෙන් ගත්තා. කනබන ආහාරය හැතුණු අනාත්ම රූපි. ඕන වෙලාවක ඔබ කැඩෙන්න පුළුවන්, විදෙන්න පුළුවන්, විපරණා වෙන්න පුළුවන්, කුළු වෙන්න පුළුවන්. ඒ වෙලාවකට අපිට පේන්නේ මොකද්ද? අපේ කෙලෙස් ටික නිසා කෙලෙසුන්ගෙන් අපි අරක පරිහරණය කරන නිසා උපාදාන වශයෙන් අරගෙන නිසා ඒ රූපේ අපිට දුක එනවා. අපිට වෙන්නේ අනේ මගේ දරුවට මෙහෙම වුණා නේද, දරුවට ගෙවුවා නේද, දරුවා ගැතපය කරනවා නේද, දරුවා මරුවා නේද, දරුවා වුණා නේද කියලා දරුවේ මල දුක් ටික අපිට විඳින්න වෙන්නේ. එතකොට එයා දන්නවා යම් තාක් දුක්ඛේ ඥානං කියනකොට යම් කෙනෙක් පුද්ගලයේ නැසුණු නිසා වටබන්ධනයකට පත්වීම නිසා තමන්ට දුක් විඳින්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා නම් මේ දන්නවා මොකද පංච උපාදානස්කන්ධය. ඒ වගේම යම් වස්තුවක් නැති වෙච්චාම නැති වුණාම ඒකෙන් හිත රිදෙන්න පුළුවන් නම් දුක එන්න පුළුවන් නම් අචේතනික වස්තු නම් දන්නවා පංච උපාදානස්කන්ධය. දුකට හේතු ටික දන්නවා මොකද ඒ වස්තු අරගෙන තමන්ගේ හිතේ ඇති චන්දරාග ස්වභාවය කැමැත්ත. ඒ චන්දරාගය නැත්තම් කැමැත්ත නැති වුණොත් තමන්ට දුක එන්න කැමැත් නැහැ කියලා දන්නවා. එහෙම දන්න නිසායි රූපය පිළිසිඳ දකින්ද මේ කායගත සතිය වඩා. එතනදී අචේතනික වස්තු ඒ තරම් සැලකිලට ගත යුතු නැහැ. ඒවා රූපය වටිනාකම තියෙන්නේ පුද්ගල භාවයට සාපේක්ෂව. තමන්ම තමයි කේන්ද්‍ර. තමන් කියන තැන තමයි ඇත්තටම දුක කියන එකට සැබෑම අර්ථය. මේ ස්පර්ශ ආයතන හයට නම දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍යට තව නම ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ස්පර්ශ ආයතන හය. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ තමන්ව දකින නිසා තමන්ට ආයතන හයක් තියෙන නිසා තමන් කෙරෙහි තියෙන ආසාව කැමැත්ත තමයි මුල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමන්ගේ ආරක්ෂාවට සතුටට පහසුකමට තමන්ට කරදරයක් වුණ සලකයි කියන තැනකින් තමයි දුවදරුවෝ සෝහන් පුරුෂයෝ ගිරින්දලා මේ වගේ ඥාති පිරිසක් ඉන්නේ තමන්ට උපකාර පිණිස. හදිසියක් වුණ සලකන්න තමන්ට කරදරයක් වුණ සලකන්න කෙනෙක් කියන දැනග තමයි ඒ අය ඉන්නේ. ඊට පස්සේ මටයි මගේ ඥාති පිරිසටයි ජීවත් වෙන්න තමයි ගියක් දොරක් ඕනේ, ඉඩමක් ඕනේ, භෞතික සම්පත් ඕනේ. ඉතින් තමන්ගේ දුවදරුවෝ ඥාති හිතයිසින් කියන ටික අතහැරෙනකොට භවෝග සම්පත් ඉබේ අතහැරෙනවා. තමන් කියන කෙලෙසේ අතහැරෙනකොට අර ඥාතීන් දුවදරුවෝ කියන ටිකයි භවෝග ඉබේම අතහැරෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සමස්තයක් අචේතනික වස්තුවලත් අපිට තණ්හාව තිබුණට ඒක නොසලකා හැරලා සතිපට්ඨානේ කායගත සතිය කියන තැනින් තමන්ගේ ශරීරයම විතරක් වෙන්නලා බහිද්දව කායේ කායම් පස්සේ කියන්නේ මොකක්ද කියලා අහලා පර සත්තානවා පර පුද්ගලනවා අනි සත්වයන්ගේ අනි පුද්ගලයන්ගේ කියලා ඒද බාහිර සත්ව පුද්ගල භාවයට ඇසුරු වෙන රූප ටික විතරයි පෙන්නන්නේ. තමන් සහ තමන්ගේ දුවදරුවෝ අරගෙන තියෙන චන්දරාගයේ කියන ටික ගෙවුනහම අවශේෂ දේවල් ඔක්කොම අතහැරලා. මොකද අපි කිව්වොත් ඕගලන්ට කෝටි කෝටි ගාන කොටම වස්තුවක් තියෙනවා කියලා හිතන්න. ඉඩකඩම් තියෙන. තරුවෙක් කෙනෙක් හදිසියෙ මහ විශාල අසනීපයක් හැදිලා මෙයාට ප්‍රතිකර්ම කරන්න කෝටි ගණක් යනවා කිව්වොත් ඔගොල්ලෝ දෙපාරක් නැතුව දරුවසෝ කරන්න අර දේවල් ලිපුණා හරි දානවා නේද? පුත්තවත්තු මනුස්සා මනුස්සයන්ට වස්තුව පුත්‍රයි දරුවයි කියලා බෙදනවා. එතකොට ඒ දරුවෝ ඥාති කියන තැන සම්බන්ධය තමන්ගේ ජීවිතයට හා සමගාමී මට්ටමක බැඳීමක් කියනවා. ඒකයි මේ දෙපොලේ බැඳීම අතහැරෙනකොට බාහිර වස්තු කෙරෙහි තියෙන වටිනාකම දියවලා යන්නේ ඉබේම අතහැරෙන්නේ, වෙහෙසක් නැතුවම අතහැරෙන්නේ. බාහිර වස්තුන්ගේ වටිනාකම දැනෙන්නේ යම් තාක්ද ඒ තාක් තමන් කියලා මේ ආධ්‍යාත්මික සවිඥානක කයෙත් බාහිර සවිඥානක වස්තුවල දුවපුතා කියන දකින දැකීමත් එක්ක තියෙන චන්දරාගයේ බලවත්කම තියෙන. ඒ දේවල් වල වටිනාකම මතයි බාහිර වස්තුන්ගේ වටිනාකම මනසට දැනෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම සවිඥානික වස්තු ඉලක්ක කරගන්න. විශේෂයෙන්ම කාම භූමියේ ඉන්න සත්වයන්ට කබලික ආහාරය තමයි සංයෝජනය වෙලා තියෙන්නේ. කබලික ආහාරය තමයි සතර ආහාරයක්ම තියෙනවා. කබලින්ක ආහාරය නිසා රූපේ, ස්පර්ශ ආහාරය නිසා වේදනා සංඥා, මනෝ සංචේතන ආහාරය නිසා සුවිද භවයේ, විඥාන ආහාරය නිසා නාම රූප කියලා මේ ස්කන්ධයන් ටික ආහාර ප්‍රත්‍යක් තියෙනවා. එයින් කාම භූමියේ සංයෝජනයේ තියෙන කබලින්ක ආහාරය කනගුණ ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපිය පිරිසිද දකින්න උත්සාහවත් වුණොත් කාමයට පවතින්න බෑ. කාමයට පිටයකින් දැනක් නෑ. කාමෙන් මිදෙනවා. අනිත් තුන් ආහාරේ කාමයේ පරිහරණය කරන්න බෑ. අනිත් තුන් ආහාරේ කාම මට්ටමේ සංයෝජන රැඳෙන්නේ නෑ. එතකොට ඒ නිසා මේ සතිපට්ඨාන පෙන්නලා තියෙන අර්ථයේ හොඳටම ප්‍රමාණවත් අනාගාමී වෙන්නම ඔය පෙන්නලා තියෙන කායගත සතිය මට්ටම. මොකද කෙලින්ම අත්ථී කායතුව පහස සතිපච්චපට්ඨිතා හොති. සත්‍ය පුද්ගලෙක් නෝ කායපමණ කැතියන සිහිය හොඳින් එළඹ සිටියේ වේ කියන තැන දක්වාම ඔය කමටහන වැඩෙන්නේ. දැන් අපිට තේරෙන්න සත්‍යය ඉන්නවා පුදුලෙ ඉන්නවා කියලා නේ. නමුත් ඔය කායගත සත්‍ය කොච්චර දුරට වැඩෙන්න ඕනේද? අත්ථී කායෝත්‍ය 50 සතිපච්චපට්ඨිතා හොති. සත්‍ය පුදුලෙ නෝ කායපමණක් කැත්තේ යන සිහිය හොඳින් ගලඟ සෙන්නවා. රූපයක් තී රූපෙ වෙන්නේ. හැබැයි ඒ රූපෙ තමන්ගේත් නෙමෙයි, තව කෙනෙකුගේත් නෙමෙයි, ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා හොඳට එළබසින්න දවසට කබලික ආහාරේ නෑ දැයි විනාශ වෙන්න වස්තු නෑ. කබලික ආහාරයෙන් හැදුණු වස්තු ද්‍රව්‍ය විනාශ වෙච්ච දවසට තමන්ට දුකෙන්න කිසිවක් ඉරේ තිබුණ නෑ. ඇත්තටම ඇත්ත තමයි ඒක. අපි මනෝමයෙන් තමයි හදාගෙන ඉන්නේ ඒ රූප තුල මෙහෙම මෙහෙම අය ඉන්නවා, මෙහෙම වටිනා දේවල් තියෙනවා. රූපේ ඇත්ත දකින්න දකින්න ඒ මානසයේ තියෙන වැරදි අදහස, වැරදි දෘෂ්ටිය ගෙවෙනක වෙන්නේ. ගෙවුණාම අර රූපේ විපරිණාම වෙච්ච දවසට කැඩෙන දේ කැඩෙනවා, විදුණු දේ විදුණා, විපරිණාම වෙන දේ විපරිණාම වෙනවා කියලා නුවණක් ඉතුරු වෙනවා. නමුත් දුක එන්නේ නැහැ. ඒ නිසා අපි හිතපැත්තෙන් ගත්තු විශේෂයෙන් වැඩිපුර වගබලා ගන්න වෙන්නේ හිතපැත්තෙන්. ඔගොල්ලෝ ඉන්නතුන් එක තැනක ඉඳගෙන ඉන්නකොට බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි වෙනවා ඔගොල්ලන්ට. සති සම්බුද්ධිය කියලා කියන්නේ මොකද්ද? කිනාන තථාගතයන් වහන්සේ මහලා තථාගතයන් වහන්සේ මේක විසර්ජනය කරනවා. චිරඛතම් පි චිරභාසිතම් පි සරිතා අනුසරිතා. බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් වලට සිහිය තබන්න, මනාව සිහිය තබන්න. අපි ඉන්නකොට අපිට සිහි වෙනවා අපේ අනිත් අය ගැන කියපු කරපු දේවල්. අනිත් අය අපිට කියපු කරපු දේවල් තමා පැත්තකට ගියාම හිත නිතරම සිහි කර කර හැසිරෙන්නේ. ඒ වගේ කෙනෙක් අපිට සිහි වෙනකොට දැන් මේ සිහි වෙච්ච පමණකින්ම කෙලෙස් නෙමෙයි. මේකට දෙකක් තියෙනවා යන්න තන. කර්ම රැස් කරගෙන ලෝකයේ ඇතුළට යනවද, කර්ම ක්ෂය කරලා ලෝකෙ මිදෙනවද කියලා දෙපැත්තකට යන්න පුළුවන්කම තියෙනවා සිහි වෙන මේක ආරවණ. අපි කියමු දරුවා කියලා අපිට සිහි වෙනවා. දැන් බොහෝ කල සිට ආශ්‍රව කියන්නේ ඒකටම. මේ රූපය ආශ්‍රව සහිතයි කියලා කියන්නේ සිහි වෙන්නෙම හුරු බුද්ධකට, හුරුවකට. අපි කොච්චර මෙහි තියෙන අනාත්මයි කියලා අහුවට, කොච්චර අහලා තිබුණා ආශ්‍රවක්ෂේලා නැහැ, ආශ්‍රව කියලා නැහැ. මෙතනදී කියනවා දැනගන්නට ඕනේ තව විශේෂ ප්‍රභේද දෙකක්. මොකද්ද? දුක, දුක ඇතිවීම නැතිවීම, නැති කරන මඟ, ආශ්‍රව, ආශ්‍රව සමුදය, ආශ්‍රව නිරෝධය, ආශ්‍රව නිරෝධගාමී ප්‍රතිපදා කියලා ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වෝ දැන් මේ රූපය දරුව හැකේද අරගත්තොත් ওই රූපේ කැඩෙන බිඳුන් දවසක දුක එනවා නේද කියලා එයා දන්නවා. දුක්ඛේ ඥාන, දුක පිළිබඳ මෝහක් තියෙනවා. මේ රූපේ දරුවෙක් පුද්ගලෙක් හැටියට උපාදාන වශයෙන් ගත්තොත් කෙනෙක් හැටියට දුක එනවා. ආධ්‍යාත්මික කයත් එහෙමයි. මේ ශරීරය, මේ රූපമിതിය මම හැටියට උපාදාන වශයෙන් ගත්තොත් දුක එනවා කියලා දන්නවා. දුකට හේතුව මොකද්ද? මේ තණ්හා උපාදානය. මේ රූපය මම හැටියට නැත්නම් තව පුද්ගලික සත්‍යයක් හැටියට ගත්ත වැරද්දයි කියලා දන්නවා. තණ්හා උපාදාන නිරෝධ, ජාති නිරෝධ. තණ්හාව උපාදානයේ මේ සත්පුද්ගල භාවයෙන් දැකිය ගන්නා කම, රූපයෙන් දැකිය ගන්නා කම නැති වුණොත් පුද්ගලික ඉපදීම, තමන්ගේ ඉපදීම නැහැ. පුද්ගලයෙක් නිසා, තමන් නිසා එන දුක එන්නේ නැහැ කියලා දන්නවා. ඒකට දුක නැති කරන මඟ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨි. එහෙනම් මේ රූපය ඇත්ත ඇතියට පෙන්නනවා. මේ රූපය ඇත්ත නොදන්නා කම නිසා රූපය පුද්ගලයෙක් හැටියට ගත්ත වරද නිසයි දුක ආවේ කියනකොට දුක්ඛේ ඥානං එනකොට දුක්ඛ සමුදය ඉබේම අහුවෙන්න ඕනේ. රූපේ ඇත්ත දකින්න නැති හින්දා රූපේ පුද්ගලයෙක් කෙනෙක් කියලා ගත්ත වරදටයි රූපේ කැඩුණු බිඳුණු වෙලාවේ දුක ආවේ. ඔන්න රූපේ කැඩුණු බිඳුණු වෙලාවේ ධර්මවල දුක ආපු එක තමයි දුක. දුක, දුක්ඛේ ඥානය කියනකොට සමුදය හරහායි. දුක්ඛ සමුදය ඥානෙ ඉමේ අන්තර්ගතයි යට. දුක්ඛ සමුදය ඥානෙ දුක ඇති වුණ හැටි පිළිබඳව නුවණක්. තණ්හාව දුක ඇති වෙනවා කියනකොට නුවණක් නෑ, වචනයක් විතරයි. හැබැයි මෙහෙමයි දුක ඇති වුණේ කියන නුවණ තියෙන්න ඕනේ. රූපය ඇත්ත නොදන්නා කම නිසා ඒ රූපය සිහි කරගෙන තණ්හාවෙන් හැසිරුණු කම හින්දායි, ඒ රූපය පුද්ගලෙක් හැටියට හිත හසුරපු කම හින්දායි, ඒ රූපේ කෙනෙක් හොඳයි කියන ගති ටික හිටී. මොන දුකයි දුක්ඛ සමුදයයි දෙක තියෙන්නේ. රූපේ ඇත්ත ඇති හැටි දැක්කනම් පුද්ගලෙක් හැටියට තණ්හාව ඇති වෙන විදිහට ගන්නෙ නැහැ, හිතන්නේ නැහැ. එහෙම වුණානම් මේ දුක නැති වෙනව නේද කියලා දන්නවා. දුක්ඛ නිරෝධය සම්මා දිට්ඨියද කියන්නේ මොකද්ද? දුක ඇති වෙච්ච හැටි නැති වෙච්ච හැටි හිතන එකම. ওই ක්‍රමයේ හිතන කොටම මාර්ගයේ තියෙන්නේ දුකයි, දුක ඇති වුනේ මෙහෙමයි, දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා හිතන ක්‍රමයටම දුක කියනවා. ඇයි හොඳටම තේරෙන මේ රූපය ඇත්ත ඇති හැටි නොදකින කම හින්දා රූපේ තණ්හා උපාදාන වශයෙන් පුද්ගල භාවයෙන් හැසිරුණු කම හින්දායි රූපේ කෙනෙක් කියන හැඟීම ඉතුරුනේ. ඒ හින්දා රූපේ කැපෙන දසු දුක ආවේ. දුක්ඛේ ඥාන එනකොට සමුදියත් එක්කමයි තියෙන්නේ. රූපේ ඇත්ත ඇති හැටි දැක්කනම් මොකද? තව විස්තර කරන්න ඕන. මේ බඳු රූපේ ඒ ආකාරයෙන්ම පෙන්වනවා නම් තණ්හාව ඇති වෙන්නේ නැහැ නේද? ආහාරයෙන් හැදෙන කොටස් ටිකක් වූ රූපය ඔය ඇත්ත නොදන්නාකම නිසායි කෙනෙක් කියලා තණ්හාවෙන් හැසිරුනේ. ඒ හින්දායි දුක ආවේ. මේ කනගුණ ආහාරයෙන් හැදෙන කොටස් ටිකකින් යුක්ත මේ රූපය ඔය ස්වභාවය දැක්කනම් ඔය රූපය කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි කරගෙන හිත හැසිරෙන්නේ නැහැ. එහෙම වුණොත් දුක එන්නේ නැහැ නේද කියලා නිරෝධය දකින්න. දුකයි, දුක ඇති වෙච්ච එකයි නිරෝධය දකින්නකොට මාර්ගය කියන කෙපදිලා වැඩෙනවා. මොකද ඉබේම තියෙන සම්පූර්ණම සිද්ධාන්තය මේකේ. දැන් ඔහම දැනගත්තට දැන් එයා දුක දන්නවා, දුකට හේතුවක් දන්නවා. ආහාරයෙන් හැදෙන කුණු කොටස් ටිකකින් යුක්ත මේ රූපේ මේ ස්වභාවය නොදන්නාකම නිසා ඒ රූපේ සිහි කරගෙන තණ්හාව ඇති වෙන විදිහට පුද්ගල භාවයෙන් හැදෙච්ච දෝෂෙ නිසා මේ දුක ආවේ. සමුදියක් දන්නවා, නිරෝධයක් දන්නවා. මේ රූපේ කනගුණ ආහාරයෙන් හැදෙන කුණු කොටස් ටිකකින් යුක්ත රූපය එවන්දු ස්වභාවය පෙන්වනවා නම් ඒ රූපේ හිතින් සිහි කරගෙන පුද්ගලික වශයෙන් හැතිරෙන්නේ නැහැ හිත. එහෙම වුණොත් දුක එන්නේ නැහැ කියලා දන්නවා. චතුරාර්ය සත්‍ය මේකට තියෙන. එයා දුක දන්නකොට සමුදය සත්‍යයක් දන්නවා. සමුදය සත්‍ය දන්නවා නම් නිරෝධ සත්‍යයක් දන්නවා. නිරෝධ සත්‍ය දන්නවා නම් මාර්ග සත්‍යයක් දන්නවා. චතුරාර්ය සත්‍ය හඳුනා ගැනීම ප්‍රධාන ලක්ෂණය වෙන් කරන්න බෑ එකකින්. එතකොට දැන් මේ ටික දැන් දන්නවා. දැන් අවිද්‍යාව නැ විද්‍යාව කියන්නේ. නමුත් ওই ටික නොදන්නා කාලේ රූපයක් සිහි වෙච්ච ගමන්ම කෙනෙක් කියලා හිත හසුරවපු ගතියේ හිදෙන්නේ නැහැ. හිදිලා නැහැ. ඇස් ඉදිරි පිටට එනකොටම කෙනෙක් කියලා ඒ කාරණය හිත හැසිරෙන කම හිදිලා නැහැ. මම අර කියන්නේ අපි ගෙදර විත්තේ ගහලා තියෙන රෝසියු ගලව බලලා අපි මො රෝසියු ගලවලා සමාහයට ගිහී ඇතුලේ කාමරයකින් එල්ලනවා. හොඳට මතක තිබුණොත් ටිකක් රැවටෙන්නේ නැහැ. මතක නැති වුණොත් අසිහිය වුණොත් පරණ පුරුද්දට අර මෙච්චර දවස උරුළු මේ වෙලාව ගලවපු විත්තේ දිහා බලන්නේ නැද්ද? ආන් ඒ වගේ කතියක් ආශ්‍රව කෙනෙකුට රූපය ඇත්ත සිහි කරගන්න පුළුවන් වෙන කිසිම වෙලාවක පුද්ගලයේ කියන හිත හැසිරෙන්නේ නැහැ. තත්කල දන්නවා මේ ඇත්ත. එහෙම ගත්තොත් වැරදි අවසන් වෙන්නේ දුකෙන්ම කියලා දන්නවා. නමුත් රූපය ඇත්ත සිහි කරගන්න අමතක වෙන හැම වෙලාවකම ඉබේම ඉදිරිපත් වෙනවා මේ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා හිත හසුරවපු හැසිරලා තියෙන ක්‍රමය. නැත්තම් මේ වස්තු දකිනකොට රාම් රෙදී මුතු මැණික් කියලා මේ වටිනාකම සිහි කරගෙන ඊට අනුව හිතන ගතිය. ඔන්නෝ ආශ්‍රව ටික දන්නවා. කාම ආශ්‍රව, භව ආශ්‍රව කියලා කියන්නේ කොච්චර කෙරුවත් බාහිර රූපයයි නාමයයි නිසා තමන් වෙතට පැමුණා කියලා කිව්වට කොච්චර ඇහුවත් තමන් ඒ පැත්තට යන හොරුව නතර වෙලා නැහැ. යන්න එපා ඒ පැත්තට. මේ නාම රූප දෙක පැත්තට යන්න එපා. යන්නේ මායාවේ ශේෂ්ත්‍රයට. නාම රූප දෙක නිසා තමන් පැත්තට දැනුමක් එන්න පුළුවනේ. යම් වෙලාවක තමන් මේ නාම රූප දෙකෙන් එකක් හෝ ඇසුරු කරන්න ගියොත් ඇසුරු කරන්න යන්නේ නම් එහෙම නැත්නම් මේ ස්පර්ශ ආයතන හය පැත්තට තමන් ආපහු යයි නම් ඒ යන්නේ මායාවේ ක්ෂේත්‍රයට. කොච්චර ඇහුවත් අර හුරුව ගෙවිලා නැට්ටක් ගාලා පෙනෙනවත් එකම ඒ පැත්තට නැඹුරුලා හිතින් කිං කිං කරන තමයි හුරු බව ආශ්‍රය. වාහිර වස්තුවක් නිසා තමන්ට පෙනීම ඇති වෙනවා. ඒක ධර්මතාවයක්. රහතුන්ට වහන්සේලාට ඇති වෙනවා. ඒක තමයි මේක සිද්ධිය. නමුත් බාහිරෙන්ද තමන් තුළට ආවට තමන්ගේ රූපේ හෝ නාමේ හෝ දෙකෙන් එක පැත්තකටවත් හෝ ගියෝ ආපහු භවයේ හදාගත්ත භවයේ සකස් කරගත්තා කියලා අහලා තියෙන්නේ. නමුත් ආශ්‍රව කියන්නේ අහලා තිබුණට මේ හුරුව නතර වෙන්නේ නැහැ. ඇත්ත ඉදිරි පිටට එන වස්තු අනාත්මයි. ඒ වාම්බය වටිනාකම යෙදෙන්නේ මනසේ කියලා කිව්වට අහලා තියෙන්නේ සිහිවත් වුනහම දන්නවා. නමුත් අමතක වෙච්ච ගමන් බාහිර වටිනා වස්තු බාහිරෙන් දකින්නවා කියන එක හුරුව නතර වෙනවා. දිට්ඨාස්රේ බාහිර සත්‍ය පුද්ගලයේ කියන තැනදී තියෙන සය ධාතුව පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, අවකාශ ධාතු, විඤ්ඤාණ ධාතු, සතර මහා ධාතු අහුරාගෙන රාශිච්ච රූපමෙතිය සත්‍ය පුද්ගලෙ නෙමෙයි. ඔය කය අසුරු කරගෙන පවතින නගර හිමියා ඉන්න විඥානේ, ඔය සිටියේ ඇතිවෙන චේතනාව මත යන්නවා එනවා හිට ගන්නවා හිට ගන්නවා කියලා ඇතිකම චේතනාව මත සතර මහා ධාතු රූපයේ සිඳවීම වෙනවා. අපි පුද්ගලයේ සත්‍ය කියලා කියන තැනක සය ධාතුක පැවැත්මක් තියෙන්නේ කියලා අහගත්තට නමුත් සත්‍යය කියනවා පුද්ගලයේ කියනවා සත්‍යය කියනවා කරනවා පුද්ගලයේ කියනවා කරනවා කියන හොරුව ඉඳිලා නැහැ. ඉතින් මේ සිහිය නැති වෙන හැම වෙලාවකම කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨාශ්‍රව හැබැයි මට හිතෙන්නේ අවිද්‍යාශ්‍රව. ඔය ඇත්තම පෙන්වන කම කියන ආශ්‍රවය ඉතුරු වෙනවා. අර දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන එක දැක්ක ගමන්ම දිට්ඨාශ්‍රවේ නැහැ. නමුත් ඉතුරු වෙනවා කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන තුන. ඒ ටික තමයි එයාව කවක් කරන්නේ ඊට පස්සේ. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී නැත්තම් ලෝකෝත්තර මාර්ගයෙන් හම්බ වෙන්නේ ආශ්‍රය ක්ෂය කරන ප්‍රතිපදාව. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දවසේම මාර්ගය ආරම්භ වුණා. ආරම්භ වෙච්ච මාර්ගයෙන් කරන්නේ ආශ්‍රය ක්ෂය කරන්නේ. එතකොට ඒකෙදි කෙනෙකුට හිත පැත්තෙන් බලන්න පුළුවන්. දරුවා කියලා සිහි වෙනකොටම හිත පැත්තෙන් බලන්නත් පුළුවන් රූප පැත්තෙන් බලන්නත් පුළුවන්. එකම අරමුණේ මේ දරුවා කියන සිත උපන්නේ තමන් තුළනේ. මේ සිත තව ටිකකින් නැති වෙනවනේ කියලා ඕන බලන්න පුළුවන්. එතකොට අර්ථය දන්නවා ඇයි මෙහෙම බලන්නේ කියලා. බැරි වෙලා මේ උපදින සිත ගැන නොවන නැති වුණොත් මේ හැඟීම කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක පිහිටලා ඒ රූපයේ දරුවා කියලා දුක ඇති කරනවා නේද කියලා දන්නවා. මේ උපදින සිතේ අනිත්‍ය බලන්නේ හිත අනුව බලන්නේ. දැන් මේ දරුවා කියලා උපදින සිත එක කැමැත්තක් තියෙනවා සරාගය සිත. කැමැත්තක් නැහැ. නමුත් කෙනෙක් සිහි කරනවා මෝහයි සිත. මෝහයි සිත. එතකොට රාග සිතක් වේවා, ද්වේෂ සිතක් වේවා, මෝහ සිතක් වේවා ඕ ඒ කුමන ආකාරයක සිතක් වුණ සිත හඳුනාගත හැකි. මේ සිතේ මෝහය තියෙනවා. මේක වැරදි කියලා දන්නවා. ඒ හිත පැත්තට නෝන තියාගන්න මොකක් හින්දාද? ඒ විඥානය ඒ සිත බාහිර රූප පැත්තට තැබුවොත් මොකද වෙන්නේ? දරුවා කියන අදහස සිහි වෙනකොටම සිතක් උපදිනකොටම ඔය සිත තමන් තුළ උපන්න මෝහ සහගත හෝ ලෝභ සහගත සිතක් නේද කියලා හඳුනා නොගත්තොත් මේ සිත බාහිර ඉන්න දරුවෙක්ව සිහි කරනවා දරුව ගැනයි හිතන්නේ කියන තැනකින් පෙන්නලා තමයි නතර වෙන්නේ. ඊට පස්සේ මේ කර්ම විඥානය නැත්නම් මේ සිත රූපෙට හිටියට පස්සේ රූපය තමයි ඇත්ත වෙනවා. ඊට පස්සේ දරුව ගැන රාග දේශ මොහ ඇති වෙන විදිහට හිතලා තමයි හිතින් කියින් කිරින් කරලා තමයි නතර වෙන්නේ. ඒ හිතින් කියින් කිරින් කරන කර්ම වලට යන්නේ අවිද්‍යාව නතර වෙනවා මුලින්ම මේ හිත පැත්තෙන් දෙනවා. ඔහොම හිත පැත්තෙන් අල්ල ගන්න පුළුවන්. එහෙම නැතිනම් දරුවෙක් හරි වස්තුවක් හරි අරුණයක් කැමැත්තක් ඇති වුණොත් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා නිවාරණ කියන ඕනම ගතියක් හම්බ වුණොත් ඒක හඳුන ගන්න පුළුවන්. හඳුනගෙන ඒක මේ මනෝ ස්පර්ශ නිසා හටගත් එකක්. මනෝ ස්පර්ශ නැතිනකොට නැති වෙනවා නේද කියලා බැලුවේ. ඇයි එහෙම බලන්නේ කියන උත්තරය තියෙන මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම මේ සිතේ උපන්න ගති ටික බාහිර වස්තුවට ඇදෙනවා. නැත්තම් බාහිර නාම රූප දෙකට අයිති කියන හැඟීමක් Tamanට දැනෙනවා. දැනුන ගමන්ම කර්ම විඥානයේ රූපයේ පිළිච නැත්තම් නාම රූප දෙකේ පිළිච. එතකොට ඇත්ත වෙනවා. මරණය. ඊට පස්සේ හිතින් කියින් කියින් කරනවා ආපහු නව කර්ම ඇති වෙනවා කියලා දානවා. ඔය වගේ හිත පැත්තෙන් හෝ සිතුවිලි පැත්තෙන් අල්ල ගන්න පුළුවන්. රූප පැත්තෙන් බලනකොට මේ රූපේ සතර මහා ධාතු නැත්නම් පුණු කොටස් ටිකක් තියෙන කන සුන ආහාරයෙන් හැදෙන කියලා බලන. ඇයි මෙහෙම බලන්නේ? මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම මේ රූපේ ආරම්භය පුද්ගලයේ කෙනෙක් සත්වෙක් කියන හැඟීම එක්ක රාග දේශ මොහ කෙලෙස් උපදිනව නේද? ඒ ටික ඒ උපදින ටික මේ ස්කන්ධ ටික මැසුර කරගෙන ඇත්ත කරලා ජනමන දුක ගලක් දෙනවා. ඒක වළක්වන්නයි කියලා රූපේ බලන්නේ කෙලෙස් ටික නූපදවන්නයි කියලා බලනවා. කෙලෙස් ටිකේ පැත්ත බලන්නේ ස්කන්ධ මත පතිත නොවෙන්නයි කියන එක දානවා. ස්කන්ධයන්ගේ ඇත්ත පෙන්නන්නේ ඒ ආකාරය කෙලෙස්ම උපදින්ද කෙලෙස් පැත්තෙන් රාගදේශ මොහ පැත්තෙන් බලන්න මොකටද? ඒකේ ස්කන්ධ මත පතිත නොවෙන්න. අපි දැක්කා පංච උපාදාන ස්කන්ධය කියපු එක ස්කන්ධ ටික තමංගාව තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි දෙක එකට එකතු වෙලා අපිට ලෝකේ හදලා තියෙනවා. අපේ ලෝකය පුද්ගල භාවය හැදලා තියෙන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියලා දෙපැත්තකින්. එතකොට කෙලෙස් පැත්තෙන් පුද්ගල භාවයේ දුක ලැබෙනවා. සත්ව පුද්ගල භාවයකින් විඳින්න තියෙන දුක්ติක නියෝජනය කරනවා කෙලෙස් පැත්තෙන්. ස්කන්ධ පරිහරණය දුක නියෝජනය කරනවා ස්කන්ධ පැත්තෙන් විපාක පැත්තෙන්. පටිච්ච සම්පාදයේ බෙදුව අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා පහ කර්ම භවය නියෝජනය කරනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික උප්පත්ති භවය නියෝජනය කරනවා. මේ භවය කියන්නේ කර්ම භවය තුල සත්ව පුද්ගල භාවී ඉපදීමත් ඒ නිසා එන ජරා මරණ දුකත් තියෙනවා. උප්පත්ති භවය තුල ස්කන්ධයන් ඉපදීමත් ස්කන්ධයන්ගේ ජරා මරණ තියෙන. එතකොට ඒක හඳුන්වන්නේ තේසං තේසං ධම්මාන ජරා ජීර්ණතා කියලා. මිසක පුද්ගලයෙක්ගේ නෙමෙයි. කෙලෙස් පැත්තෙන් එන දුක හඳුන්වන්නේ තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකාය. ජාති සංජාති ජරා ජීර්ණතා. සත්පුද්ගල භාවයේ එන දුක් ටික හම්බ වෙන්නේ හැම වෙලාවෙම කර්ම භව පැත්තෙන් කෙලෙස් පැත්තෙන්. ඒ කියන්නේ දැන් අපි ඔක අපේ ජීවිතෙන් ගත්තොත් ඔබට දැන් දරුවා ඉන්නවා කියලා සිහි කරන්න පුළුවන් මනසේ තියෙන හැකියාව. හිතට රූපයක් පෙන්වලා කෙනෙක් කියලා ඉන්නවා කියලා හිතාගෙන ඉන්න ටික ඔක්කොම ආයිත් කර්ම භවයේ. අහුමුක්ත හෝ කවුරු යහවලා මරුණා කියලා ඔබට පුද්ගල භාවෙ විඳින්න පුළුවන් දුක් ටික එනවා. තියෙනවා නේ දරුවා මරුණා නේද කියලා විඳින්න පුළුවන්. එතකොට ওই ටිකයි කි කර්ම වාගේට. දැරියලා ඔය කර්ම නිමිත්ත කෙරෙහි තණ්හාවේ. දරුවා කියලා සිහි වෙනකොට දරුවා බලන්න ඕනේ කියලා තණ්හාව ඇතිව කර්ම නිමිත්ත කෙරෙහි තණ්හාව පිහිටියොත් බලන්න යනවා කියන්නේ ආපහු විඤ්ඤාණ නාම රූප සලආයතන පස්සේ වෙනවා කියන්නේ ආයෙත් ඇහැ හදාගෙන රූපේ බලන විපාක. එතන තියෙන ස්කන්ධ පරිහරණය දුක. කෙලස් නැති වුණාට මේ කය සවිඥානක වෙනවා. මේ සවිඥානක කයට සීතව උෂ්ණෙන් මැසි මදුරු අවුසුලම් වලින් එන ස්පර්ශ විඳින්න වෙනවා. ඔබ මේ ඇහෙන් බාහිර තියෙන රූපයක් බලන්න නම් ඔබට ඇහැ හදා ගන්න වෙනවමයි. ඇහැ නැතුව රූපයක් බලන්න පුළුවන්ද? නෑ. කය සංවිඥානක නොවි ඇහැ හැදෙන්නේ. එතකොට කය සංවිඥානක වෙන්නේ නැහැ හිත කයට බැසගත්තේ නැත්තම්. හිත කයට බැසගන්න ඒක බලන්න ඕනේ කියන තණ්හාව නැත්තම්. තණ්හාවෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියලා කර්ම නිමිත්තක් ඔබට පෙන්නේ නැත්තම්. දරුවා කියලා කර්ම නිමිත්තක් පෙන්වුවාම එතකොට අවිද්‍යා සංකාර ඒකට තණ්හාව ඇති වුණාම විඥානය මොකද කරන්නේ? හිත මේ කයට බැහැගෙන කය සවිඥානික කරලා ආයතන ටික හදාගෙන තමයි රූපේ බලන්නේ. රූපේ බලනවා කියන ටිකේ කෙලෙස් නැහැ. රූපේ පෙනෙන ටිකේ කෙලෙස් නැහැ මොකුත්ම. කෙලෙස් නැති වුණාට කාය පරිහරණ දුක් ටික විඳින්නදී කාය පරිහරණ දුක් ටික විඳින්නදී එතකොට එතන ස්කන්ධ පරිහරණය දුක තියෙන ආයතන ටිකේදී සුරාත මහත්ලට උඹේ රහතන් වහන්සේලාට ඒ ධර්ම මානසිකාරය නිසා මේ පෙනෙන නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි දන්න අනුමත තියෙනවා. ඒ නිසා රාග දේශ මෝහ වශයෙන් අපි වගේ පුද්ගල සත්‍යය බලන්න යන්නේ නැහැ. යන විදියට කයි සවිඥානික වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලා ජීවිතය පරිහරණය කරන නුවණින් ධාතුනානත්ය නිසා සංඥානානත්ය උපදී සංඥානානත්ය උපදිනකොට සංකප්පනානත්යක් වෙනවා නේද කියන නුවණකින් මේ කය පරිහරණය කරනවා. ඒත් ධර්ම සංඥාව සිහි කරලා හිත මේ කයට බහල කරන පරිහරණය කරන දෙයක්. ඒ නිසා උන්වහන්සේලට කය පරිහරණය කරන දෘෂ්ටි කෙරෙන්නේ නේද? කය පරිහරණය කරන හැබැයි පුද්ගල භාවය ගැන දු නැහැ. හැබැයි අපි වගේ පුද්ගලයන්ව බලන්න සත්‍යයන්ව බලන්න යන්නේත් නැහැ. තිබුණු දෙයක් බලන්න යන්නේත් නැහැ. බලපු දේ කියලා ඉන්නේ. අවස්ථාවටයි උපදින්නේ කියලා දන්නවා. උපදින දෙයටත් අනාත්මයි කියලා ගන්නවා. ඒකයි ඊගාට වටිනාම දේ. ඇති වෙන නැති වෙන එක බලන්න පුළුවන්. නමුත් ඇති ඇති වුණදී අනාත්මයි. නැති වුණදී අනාත්මයි කියන නෝන තියෙනවා. හටගත් දේද අවස්ථාවටයි පෙවුනේ. කෙනෙක්ගේ නැති වෙන හැබැයි දරුවෝයි දැක්කේ කියන තැනකින් තිබුණු තර්කයක් නෑ. ඒ හින්දා මජ්ජේ මන්තානලිප්පති මැදද රාග දේශ මොහ වශයෙන් අහුවෙලා තියෙන්න බෑ, කැවරලා තියෙන්න බෑ. ඉතින් එතනදී දරුවෙක් කියලා අම්මා තාත්තා දරුවා කියලා කවුරු හරි සත්පුරුෂ භාවයට ඔබට සිහි වුණත් අරමුණා සිහි වෙච්ච අරමුණේ එහෙමම පිළිගෙන දරුවමයි කියලා තහවුරු වෙන විදිහට පුද්ගලයෙක්මයි කියලා තහවුරු වෙන විදිහට හිතින් කියින් කිරින් කළා හැසිරුණොත් ඔබ පංච උපාදාන ස්කන්ධයට උපාදානයි, ඒ ජරා මරණ දුක හදලයි නතර වුනේ කියලා මතක තබා ගන්න. ඒකට කියනවා අනුසෝත ගාතය. දරුවෙක් හැටියට පුද්ගලයෙක් හැටියට සිහි වුනේ සිහිවෙච්ච එකට පටිසෝත ගාමී අනිත් පැත්තට යනවා. ආම් පැත්තට යනවා. ඉස්සරහට නෙවෙයි පිටිපස්සට යනවා. දරුවා කියලා සිහි වෙනකොටම මම කෙනෙක් කියලා හිතුවට ඇස් ඉදිරි පිටට ආවේ කනගුණ ආහාරයෙන් හැදුන කුණු කොටස් ටිකකින් යුක්ත අනාත්ම රූපයක් නේද, සතර මහා ධාතු රූපයක් නේද කියලා රූපය ඇත්ත ඇති හැටි හොඳට පෙන්නනවා. රූපය ඇත්ත පෙන්නකොට අවිද්‍යාව වැඩ දෙකක් කළා වගේ සම්මා දිට්ඨියත් වැඩ දෙකක් කරනවා. මොකක්ද රූපය ඇත්ත පෙන්නනවා? මේ නිමිත්ත පුද්ගලයෙක් හැටියට සිහි කරලා උපාදාන වශයෙන් හැතරෙන්ට දීලත් නැහැ. සම්මා දිට්ඨිය වැඩ දෙකක් කරනවා. රූපය ඇත්ත පෙන්නනවා, උපාදානයක් ගෙවලා තණ්හා උපාදානයක් ගෙවලා. එතකොට එක තැනක ඉඳගෙන ඉන්නවා නම් සිහි වෙන හැම අරමුණක් ගානෙම සතිපට්ඨානයේ පැත්තට ගියොත් ඔබ නිවන් දකිනවා පටිසෝත ගාන. එහෙම නැත්තම් මෙච්චර කල් ඇසුරු කරපු පුතෙක්ව දුවෙක්ව දරුවෙක්ව නෑදෑයෙක්ව පරිහරණය කරන්න ගියොත් ඔබ ලෝකෙටයි ආйти, ලෝකෙට ගියා අන්සෝත. උපදින අරමුණක තමන් ලෝකයේ ඇතුළට යනවද ලෝකෙන් එළියට යනවද කියන අයිතියක් ඕගලන්ට තියෙනවා. ලෝකයේ ඇතුළට යනවා නම් තමන්ට දැන් ඒ රූපේ සාස්ව උපාදානීය ආස්වයි උපාදානෙට හිතයි ඒ රූපය. සතිපට්ඨානෙ පැත්තට යනවා නම් ඒකට කියනවා අනාස්වය, නැත්තම් උපස්කන්ධේ. ඔබට රූපස්කන්ධයේ ඇත්ත පේන්නේ. එකම අරමුණක් තුල අරමුණක් ගානේ නිවන් දකින්නවද සසරට යනවද කියන ගති දෙක තියෙනවා. දැන් ඕක අපි ඉගෙන ගත්තට නීවරණ ධර්ම බලවත් වැඩි නම් මොන පටිසෝත ගාමිද දරුවා කෙනෙකුට වේගෙන් හරියට ජුකි මැසිමකට පවපුල එකකට වෙද්දක් තිබ්බා වගේ බුස් ගාල ඇදලා ගන්නවා වගේ හිතලා කියලා කරලා ඉවරයි දරුවා කියලා. මොකද ආශ්‍රව කියන්නේ එච්චරට වේගවත්. නීවරණ ධර්ම බලවත්, ඉන්ද්‍රිය ධර්ම දුබල. අන්න ඒ නිසයි දැන් මේ ධර්මය හොඳට දන්නවා. අනුසෝත ගාමී වුණොත් ජරා මරණ දුක එනවා කියලා දන්නවා. පටිසෝත ගාමී වුණොත් නිවන ජරා මරණ දුක නිදහස් වෙනවා කියලා දෙපැත්ත දන්නවා. දැනගත්තට හිතක් නෑ මනසේ. සිහි වෙනකොටම තමන්ගේ ගෙතිල ඉවරයි. ඒකයි ග්‍රන්ථ කියන්නේ කෙලෙස් වලින් ගෙතිලත් ඉවරයි. ඕක කියන්නේ දරුවා කියලා හිතන කියන කරන පැත්තට ගහගෙන ගියලා. යෝග කියන්නේ දරුවා කියන නැත්තම් වටිනාකමින් හිතවන පැත්තේ යොදවලත් ඉවරයි. ඕග යෝග ග්‍රන්ථ කියන්නේ ඔය අරමුණක් සිහි වෙනකොට ඒකම සක්‍රිය වෙන කෙලෙස් වල ගති. ඒ හින්දා අපිට දැන් වෙනවා හිතේ හිතේ උපදින අරමුණු ප්‍රමාණය අඩු කරන්නත් උපදින අරමුණු වල බර කෙලෙස් බරගති අඩු කරන්නත් විකල්පයක්. අන්න ඒක කරනවා සමාධිය. ඒකයි සමාධිය ඕනේ ඇත්ත ඇති හැටි දකින්නයි කියලා කියන්නේ. සිහි වෙන අරමුණක දරුවා කියලා සිහි වුණාට මෙන්න මෙහෙම ඇත්තක් නේද තියන්නේ කියලා බලා ගන්නවා ඉඳින්නේ නැතුව වේගෙන් මේක ඇත්ත කරලා හිතවන ගතිය තියෙන්නේ කොච්චර ඇහුවත් බණ අහලා කොච්චර තේරුණා අහන වෙලාවට ඇත්ත කියලා හිතුණාට ප්‍රායෝගික ජීවිතේට ජීවිතය ඇත්තම සිද්ධිය හැටියට ගත්තොත් ඔගලන්ට සිහි වෙන්නම කෙනෙක්ම කෙනෙක්ව සිහි කරලා හිතලා ඉවරයි. පස්සේ තමයි සමහර විටක මතක් වෙන්නේ මේක වැරදි කියලා. ඒකත් යම් දියුමක්. සමහර කෙනෙකුට එහෙම මතක් වෙන්නේ නැහැ. ඒ දුබලකම හතනව සමාධිය. සමාධිය චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙන්න හිතේ කතා කරන වේගය අඩු කරනවා. ඒ කියන්නේ අරමුණ උපදින ප්‍රවණතාවය අඩු කරනවා. ඒ විතරක් නෙමෙයි උපදින අරමුණ බර අඩු. ඒක ඇත්තම කරන ජීවි ගතිය අඩු වෙනවා සමාධියට. එතකොට බොහෝම පහසුයි අල්ලගන්න. බොහෝම පහසුයි උඩකට යන. ඒ හින්දායි සමාධිය අවශ්‍යමයි විදර්ශනාවට. ඒකයි විදර්ශනාව නැතුව කෙනෙක් මේ සමතිය නැතුව විදර්ශනා කළ හැකි. නොරක් තියෙන කෙනෙකුට පුළුවන්. හැබැයි ඉතින් ධර්මයේ පෙන්වන්නේ විදර්ශනාව කියන්නේ හරියට මේ ගඟක මුහුදක පීනනවා වගේ කියලා. සමතයට කියන්නේ හරියට ඔරුවකින් නම කියනවා වගේ කියලා. සමාධිය වඩන්න එච්චර වෙහසක් නැහැ. සමත නිමිත්තක් ආනාපාන සතියෙන් දුටුන අසුභය වගේ සම දවස පුරාවට මේක නිමිත්තක් හරි අකණ්ඩව භාවිතා කරන්න පුළුවන් උත්සාහය විතරයි ඕනේ. එහෙම කරනකොට බර අඩු වෙලා කිසි අපහසුයක් නැතුව විදර්ශනා දත්තට හිත නැඹුරු කරන්න පුළුවන් වෙහෙසක් නැතුව. නමුත් එහෙම සමත කමතහන වඩලා උපාය ජීව කෙලිස් බර අඩු කරගන්න නැතුව විදර්ශනාම කරන්න ගියොත් අතික වෙහෙසක්. හරියට එක්සයිස් මැෂින් එකක දුවනවා වගේ දිව්වට එක තැනක වගේ බැලුවට එක තැනක ගෙවෙනවා. ඒ කෙලිස් ගෙවෙනවා. සමාධිත් වෙනවා එකට. හරි හිමි. විදර්ශනා කරනකොට ඇති වෙන සමාධිය බොහෝම හිමි ඇති වෙනවා. ඉතින් එන අරමුණු ප්‍රමාණයත් වැඩි ඔන්න උපදින එකේ බලන්න ගියාම වෙහෙසයි. ඉක්මනට එයට එපා වෙනවා. ඒ හින්දා කලින් කලට දැන් ඔය මෛත්‍රී කමටහන උනත් කියන්නේ වොස්සග්ග පරිණාම කොට වඩන්න කියලා. එක සැරයක් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත ගිහින සැවැත් නුවර තාම පිණ්ඩපාතට කල් වැඩි කියලා එක්තරා පරිබ්‍රාජක ආශ්‍රමයකට යනවා. ගිලෙන්දගත්තාම කියනවා ඇවැත්නේ ඔගුලන්ගේ ශ්‍රමණ බව ගෞතමය අප්‍රමාණ වූ අවේර වූ මෙත්සිත සදිසාවන්ට වඩන්න පතුරුවන්ට කියලා ඔගලන්ට උගන්නවා. උතුරට දක්වන නැගෙනහිර බටහිර උදයට කියලා මේ සදිසාවන්ට මේ සිත වඩන්න කියලා අප්‍රමාණ වූ වෛරී නැති මේ සිත වඩන්න කියලා ශ්‍රමණ බෞද්ධතුන් ඔයගලන්ට උගන්වනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේත් අපිට උගන්වනවා අප්‍රමාණ වූ අවේර වූ මේ සිත මේ සදිසාවන්ට වඩන්න කියලා. ශ්‍රමණ බෞද්ධයන්ගේ මෛත්‍රී කමතහනේ අපේ කියති වෙනස මොකක්ද? කිසි වෙනසක් නැහැ සමානයි. ඉතින් වික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේදී ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතු ගන්නෙ නැතුව ඇවිල්ලා පිටපතෙන් පස්සේ භාගතුන් වහන්සේගෙන් ආවා. භාගතුන් වහන්සේ දීර්ඝ කතා කළා. එයාට කියන්නේ එවැත්නි ශ්‍රමණ බව ගෞතමගේ ශාසනයේ මෛත්‍රී ධ්‍යානයේ මෛත්‍රී කමඨානේ විශේෂ ප්‍රයෝගයක් තියෙනවා. ශේෂ ක්‍රමයක් තියෙන මොකද්ද? අප්‍රමාණෝ අවේරියෝ මිස්සිත සතිසමන්ත වඩන්නේ වොස්සග්ග පරිණාම කොට නිවරට නැඹුරුවක් කොටයි කියලා. ඒක උගලගේ ශාස්ත්‍රෝරේ උගන්නන්නේ ඒක මේ සාල් උගලගේ සාසනේ නැහැ. ඔය මෛත්‍රී ධ්‍යානයට වඩන එකට වඩා මේකේ වෙනස මෙන්න එකයි කියලා. ඉතින් ඒකෙන් කියන්නේ මොකද්ද? ඔය වොස්සග්ග පරිණාම කොට නැත්නම් නිවරට නැඹුරුවක් කොට කියලා කියන්නේ. අපි ආනාපාන සතිය වඩනවා වගේම තමයි. එයා තමන්ගේ ඉඳලා දිසාවන් සදිසාවන්ට වේවා නැත්නම් දස දිසාවන්ට වේවා අප්‍රමාණ මෙත්සිතම වඩනවා. උතුරු දිසාවේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නැගෙනහිර දිසාවේ සියලු සත්‍ය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා බටහිර දිසාවේ සියලු සත්‍ය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නැගෙනහිර දිසාවේ සියලු සත්‍ය දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උඩ දිසාවේ සියලු දිසාවේ කියලා මේ වගේ සදිසාවන්ට හෝ එහෙම නැත්නම් දස දිසාවන්ට උතුරු දිසා උතුරු අනු දිසා දකුණු දිසා දකුණු අනු දිසා බටහිර දිසා බටහිර අනු දිසා නැගෙනහිර දිසා නැගෙනහිර අනු දිසා කියලා උදයට කියලා එහෙම වඩන්න පුළුවන්. ඒ විදිහට උපාය කරනවා හිතේ එක එක දේවල් හිතෙන්ද බැරි වෙන්න. දැන් මේ උපාය මෛත්‍රී භාවනාව කියන එකෙන් අපි කරන්නේ උපාය හිතේ හිතේ කතා කරන ගතිය අඩු කරන්න කැමති කැමති අරමුණු සිහි කර කර උඩට නැගින හැම වෙලේම අරමුණු සිහි කරන ගතිය తాවකාලිකව සංසිඳවන්න මේ අපි උපාය. දැන් මේ මෛත්‍රී වචන ටිකේ නෙමෙයි දැන් කෘත්‍ය තියෙන්නේ. මේක අපි කරන්නේ උපායක් හැටියට. මේක කරද්දී හිත යටින් එක එක දේවල් හිත හිත මේක කරනවා නම් අවශ්‍ය දේ වෙලා නැහැ. හිත යටින් එක එක දේවල් හිත හිත යන්න බැරි විදියට අතීතය අරමුණු කරලා අනාගතය අරමුණු කරලා යන්න බෑ. මේ කරන දේ තුලම සිහියයි. සිහියෙ මෙදිමින්ම ওই විදියට කරනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කරන්නේ උපායක්. මේ විදියට මෙහෙ කරනකොට එක 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 දේවල් හිතේ හිතේ සිහි කරන ගතියට ඉඩ නැහැ. ඔන්න ඔය විදිහට ටිකක් වෙලා ගන්නවා. කළා හිතා මතාම එක නතර කරලා චතුරාර්ය සත්‍යෙට මෙනෙහි කරනවා. අපි කියමු සත්පුද්ගල භාවයට තියෙන රූපයක් ගත්තොත් ඔය රූපේ දරුවා කියලා දකින තාම මට දුක වළක්වන්න බෑනේ ඒක. ඔය රූපේ කැඩෙන විදිහ දවසට මට දරුවා මට දුක විඳින්න වෙනවා නේද? ඒකට හේතු ඔය රූපේ දරුවා කියලා ආසාවෙන් දකිනකම එහෙම දකින්නේ ඇයි මම? ඔය රූපේ ඇත්ත නොදකිනකම හින්දා නේද? යම් වෙලාවක ඔය රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් ඔය රූපේ දරුවා කියන දැකීමත් එක්ක තින් තණ්හාව නැති වෙන එකට මම දුකෙන් මිදෙනවා නේද කියලා බලන. ඒ නිසා මේ රූපේ තියෙන්නේ ඇත්තටම කනබුන ආහාරයෙන් ඇදලා තියෙන්නේ. මේ කුණු පොකුරස් ටිකක් නේ තියෙන්නේ කියලා හොඳට චතුරාර්ය සත්‍ය වැටෙන විදිහට තමන්ටම තේරෙන විදිහට කොහොම මුලදී තමන්ට තේරෙන්නේ නැහැ. නමුත් හිතන්න. හිතනකොට යම් දවසක් කියේ එහෙමම කිදාපයි මේකේ. ඒ මොන හොත්තටම ධාරණය වෙනවා. එහෙම ආරමුණක් දෙකක් බලනවා දිගටම කරන්නේ ආපහු එක අතහරින ආයි තව විදිහට මෛත්‍රී කමටහන වඩන. මෛත්‍රී කමටහන වඩලා ආපහු ආරමුණක් දෙකක් ওই විදිහට බලනවා. එතෙන්දි හිත දුවන වේගය වැඩි නම් මේ සමත කමටහන පැත්තට දෙන කාලය වැඩි කරනවා. අරමුණු වල චතුරාර්ය සත්‍යයට මෙනෙහි කරන ප්‍රමාණය අඩු කරනවා. නමුත් හිත දුවන වේගය අඩුයි නම් කමඨහන හොඳට නතර වෙලා තියෙනා ඉවිලාවේදී අරමුණක චතුරාර්ය සත්‍ය බලන මෙනෙහි කරන ප්‍රමාණය වැඩි කරනවා සමතකට වෙන ගතිය අරගෙන. ඔය ත්‍රිකම කරන ඒත් කලින් කලට දෙකම නතර කළා. ලෝකයේ ආදීනව පෙන්නේ යුතුයි. ආස්වාදයෙන් ලෝකයේ බොහොම වටිනා වස්තු තියෙනවා, නැටුම් ගැයුම් නෘත්‍යශාලා සින්දු කියන ගායන නටන විනෝදින් නැමෙස ඉන්නවා කියන හැඟීමක් නැතිනේ. නෑ ඔය ඔක්කොම දුකට ප්‍රතිකාරම කරනවානේ. තමන් තමන් දන්න විදියට දුක නැති කරගන්න කෙනා කෙනා ප්‍රයාස කරන හැටි. සමහර විටක ඔබව සතුටු කරන්න බොහෝ ලස්සනට සින්දුවක් කියලා යන ගෙද යන ගායකයා ගෙදර රැට කන්න නැතුව එක පෞද්ගලික ජීවිතේ හැටි එහෙමයි. නමුත් ලෝකෙට වෙන්නේ හොඳ ලස්සන ගායකයෝ ඉන්න හොඳට සින්දු කියන අය තියෙනවා වගේ දැනකින් තමයි අපිට ලෝකෙ නිර්මාණය වෙන්නේ. ඔබට බොහෝම ලස්සනට පෙනී හිටින නනුලලියගේ ගෙවල් වල ප්‍රශ්න ගැටුරු රණ්ඩු ගහ ගන්නවා බැන ගන්නවා වෙන්නේ නැති. නමුත් ඕගොල්ලෝම විහිළු කළ පොලොක් කළ හිනස්සන වගේ කියන තැනකින් තමයි පෙනී හිටින්නේ. දැන් ඔය දන්න චිත්‍රපටි නළු බොහෝ ලෝකෙම හිනස්සපු අය අන්තිම කාලේ බොහෝම දුක් විඳලා කර්කස විදිහට දුක් විඳලා කලුරී කරපු අය අනේ ස්වභාවය ලිටෙන්ට අල්ලලා දෙන්නවා පෙන්නන්න ආස්වාදයේ මැකෙන්න මැකෙන්න ධර්මයේ පැත්තට හිත බැස ගන්නකම වැඩි. ඒ වගේම වීර්ය ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න හිතිය යුතුයි. එහෙම නැති වුණොත් අර මෙනෙහි කරන එකයි සමතකමට හනක් වඩන එකයි ඕගොල්ලෝ ටිකක් දවස් කරයි. ඊය පිටහම වේගෙ තියනකන් යයි. ඊට ටිකෙන් ටික අඩුවෙන් වැටෙනවා වගේ. අර ආරම්භ වීර්ය තියනකන් කරයි. ඊට පස්සේ ටිකෙන් ටික ඒ වීර්ය අඩුවෙලා ඕගොල්ලෝ හිත කුසීතට වැටෙනවා. භවනාවට කියන මැලිකම ටික 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 එනවා. ඒක වෙන්නේ නැහැ හැම වෙලාවෙම උද්‍යෝගිමත්ව තියාගෙන තම දක්ෂ වෙන්න. හිත කොයි වෙලාවක හරි අපහසුයි නම් භවනා කරන්න හොඳට කම්මැලි හිතුනොත් කිසිම වෙලාවක බලෙන් සමතකමට අනක්වත් විදර්ශනාවකට බලෙන් හිත නමන්න එපා. ඒ වෙලාවට අතහැරලා ඉගෙනාට තමන්ගේ වෙදි ටිකක් හොදනවා, වත්ත උදුරු ගන්නවා, මොනව හරි වැඩක් පොලක් කරන්ඩ උපාය සීතිය. කුසල ධර්මයක හිත මෙනෙහි කර කර එහෙම මෙනෙහි කරන්න බැයි නම් ඒකත් අතහැරලා අර වැඩේ කරන්න. ඈ හුද්දට වැඩ කටයුතු කරන්න පැය කාල භාගයක් කළාම ඊට පස්සේ ඕන්න මූණකට හොදගෙන ඇවිල්ලා නාගෙන ඇවිල්ලා භාවනා කරන ඉඳගන්න හුද්දට ඉඳගන්න ඕන. නමුත් ඕගොල්ලෝ අර හිත බෑ කියති බලෙන් අර හරකා බලෙන් බෑ කියති කනුව බදින්ද හදනවා වගේ කරන්න ගියොත් ඕගොල්ලන්ට එපා වෙයි. හිත හදනකොට හිතවත් දන්නේ නැහැ හිත හදනවා කියලා. එච්චරට උපායශීලීව හිත ඇතුළට ඇතුල් වෙන්න වෙන්නේ. එච්චරට උපාය කරන්න වෙයි. නැතිනම් ඔගලන්ට භාවනා කියනකොට හරියට කසාය වුණා වගේ වෙයි. නමුත් කාලයක් තියෙන හොඳට ධර්මයේ තේරෙන්න කෙලෙස් කොහොම මුලදී ওই වගේ උපායශීලීව කල්ලා කෙලෙස් අඩුවෙන්න භාවනා නොකර ඉන්න බැරි. කැමිනිත් ඉන්නක වෙහසක් භාවනා නොකර ඉන්නක කුසල නිතරම කුසල ධර්මයක ඉඳීම තමයි සතුටක් වෙන දවසක් තියෙන්නේ. ඉර්ධිවාද කියලා කියන්නේ ඉතින් අන්න ඒ වගේ තැන දක්වා හිත වඩන්න. ඉතින් උදේම පංච උපාදාන ස්කන්ධය කියලා ස්කන්ධ කියලා දෙක පෙන්නුවේ ඕකට. අපිට සිහි වෙන අරමුණක ඒ සිහි වෙන අරමුණේ වටිනාකම දැනෙන විදිහට හිත හැසිරෙනවා නම් ආසාව දැනෙන විදිහට හිත හැසිරෙනවා නම් සත්පුද්ගල භාවය දැනෙන විදිහට හිත හැසිරෙනවා නම් කෙටියෙන් කියනවා බාහිර වස්තුව කැඩෙන බිඳෙන විනාශ වෙන දවසට දුක ගෙනත් දෙන්න පුළුවන් විදිහට ඒ වස්තුව කෙරෙහි මගේ මනසේ තියෙන තීරණේ ඇවිල්ලා තියෙයි නම් එන විදියට හිත ඇතුලෙවුවොත් දකින්ද මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුළට ගියා. ඒ විදිහට රූපය බලාගෙන හිත හසුරවනවා නම් මගේ හිත හැසිරීමට උපාදාන වශයෙන් ගණ්ඩ මට සුදුසු නිසා මේ රූපෙට මගේ පැත්තෙන් කිව්ව උපාදානස්කන්ධ කියලා මතක තියාගන්න. ඒ සිහි වෙන රූපයට තණ්හාව ඇති වෙන විදිහට, තරහව ඇති වෙන විදිහට, රැවටීම ඇති වෙන විදිහට හිත හැසිරෙන්නේ ඉඳ නොදී සිහි වෙනවත් එක්කම ආරම්භයක් රූපේ ඇත්ත ඇති හැටි පෙන්වන්න සතිපට්ඨාන කායානුපස්සනාවට හෝ වේදනානුපස්සනාවට හෝ චිත්තානුපස්සනාවට හෝ ධම්මානුපස්සනාවට හෝ කුමන පැත්තකට හෝ ගියත මුල්ලෝ අන්න ස්කන්ධ පැත්තට ගියා. එතකොට නැත්තම් නිවන පැත්තට ගියා, ලෝකෙන් එතර වෙන පැත්තට ගියා යනවා කියලා දකින. අන්න ඒ ටික පැහැදිලි කරන්නයි ඔය ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියන දෙක තියෙන්නේ. මාර්ගය කියන එක ඉපදිලා නැහැ, උපදව දත්ත යුතු එක. ස්කන්ධ කියලා අද අපිට නැහැ එහෙම එක. අපිට තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා කියන එක. සිහි කරන්න තියෙන්නේ කෙනෙක්ව බලන්න පුළුවන් කෙනෙක්ව දැක්කම හම්බ වෙන්නේ කෙනෙක්ව. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් මිදෙන්න නම් ඒකට තියෙන ගමන මඟ සම්මා දිට්ඨි. ඒක නුවණින්ම පාදල උපදවා ගන්න ඕනේ. යම් දවසක් ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවයේ තත්වාකාරේ පිළිසිඳ දැක්කපු දවසට සම්මාදිට්ඨිය සම්පූර්ණ. ඒ ස්කන්ධ ටික සත්‍යයේ පුද්ගලයේ ආත්මයි කියන දැක්මක තියෙන තණ්හාව සමුදය ප්‍රහාණය වෙලා ඒව කැඩුනහම විඳුනහම ජරා මරණ දුක එන්න පුළුවන් බව නිරුද්ධ වෙලා දුකේ නිරෝධය සාක්ෂාත් වෙලා මඟ වැඩිලා ඉවරයි. සමුදය දුරු වෙලා තණ්හා නිරෝධය සාක්ෂාත් වෙලා අජරා මර බව සාක්ෂාත් වෙලා එකටම ගියේ. චතුරාර්ය සත්‍ය දුකයි දුක්ඛ සමුදයයි දෙක තියෙනවා නම් නිරෝධයයි මාර්ගයයි දෙක නැහැ. නිරෝධයයි මාර්ගයයි දෙක තිබුණොත් මොකද නැත්තේ? සමුදය දුකයි නැහැ. උපදින අරමුණ දරුවෙක් හැටියට, අම්මා තාත්තා හැටියට, නෑදෑයෙක් හැටියට හිතලා හිතින් කීම් කිරීම් කළා හිත හසුරවන නම් එතන තියෙනවා මොකද්ද? දුකයි සමුදයයි දෙක එතන නැහැ. නිරෝධයයි මාර්ගයයි දෙක. රූපයක් සිහි වෙනකොටම සතිපට්ඨාන පැත්තට ගිහිල්ලා මේ රූපයයි මේ රූපය ඇත්තයි මේ රූපය නැතිවීමයි කියලා හොඳට ස්කන්ධ ටිකත් ස්කන්ධයේ ඇතිවීම නැතිවීම පෙන්වුවොත් එතන තියෙනවා මාර්ගය. ඒකේ බලය මොකද්ද? තණ්හා නිරෝධය නැත්නම් දුක්ඛ නිරෝධය. තණ්හා නිරෝධය කිව්වත්, දුක්ඛ නිරෝධය කිව්වත්, ජාති නිරෝධය කිව්වත්, සලායතන නිරෝධය කිව්වත්, භව නිරෝධය කිව්වත් එකම දැනට කියන වචන රාශියක් අර්ථ එකයි. තාම අපිට බාහිර අරමුණු වල නිරෝධය ඇත්ත ඇති හැටි තමයි පේන්නේ. නමුත් සතර මාර්ගයක් කියන්නේ යම් වෙලාවක ඇහැකන දිවනාසය ශරීරය කියන මේ ආයතන ටික ආයතන ටිකෙන් හිත මිදුනොත් එදාට තමයි සියලු ආකාරයෙන්ම දුකින් මිදුණා කියලා කියන්නේ. ඔකට අද වෙලා නැති කෙනෙක් මතුනේ මම අර පස්සේ මතක් කරගෙන මම ඔයගොල්ලන්ට හොඳ වටිනා පරියායක් කියලා දෙන්නම්. මේ ආධ්‍යාත්මික ආයතන ටිකේ සැබෑම ස්වභාවය අද අපිට තියෙන ආයතන ටිකේ ඇත්ත සහ වෙනස තේරුමුත් ඔය ප්‍රශ්නේ තව විසඳෙන්නේ. ඒ කියන්නේ අපි නිකමල කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැ කියන්නේ පෙර නොතිබීම හටගෙන නැති වෙන එකක්. රූපය කියන්නේ පෙර නොතිබීම හටගෙන නැති වෙන එකක් කියලා. නමුත් අපිට තියෙන ඇහැ අපිට තියෙන රූපේ හිතගෙන හිතගෙන හිතාගෙන ඇවිදින හතර ඉරියව්වෙම තියෙයි. උපන්න දවසේ ඉඳන් මැරෙනකම් තියෙයි. තියෙන ඇහැක් නැතිනේ අපිට. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ කතා කරනත් තැනත් අපිට තියෙන තැනත් තියෙන දෙකේ වෙනස මොකක්ද? ওই ස්කන්ධ සහ පංචපාදන ස්කන්ධම තමයි තව වෙන පරියායකින් එළදාගෙන මම කියලා දෙන්නම්. එතකොට දැනට එකක් කරන්න. ඇත්තටම මේ ටික අපිට අවශ්‍ය නැහැ. දැන් මේ කායගත සතිය බලන්න. ඔය නියම ඇහි යථාභූත ස්වභාවය දැකලා ඇහෙන් මිදිනවා කියන දැනට එනකොට අනාගා. කනේ ඇත්ත දැකලා කනෙන් මිදිනවා කියන තැනට එනකොට අනාගා. නමුත් දැනට බාහිර මේ කයේ තමන්ව දකිද්දි ඔබට දිට්ඨි සම්පන්න වෙන්න බැරි නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි නෑ. පුළුවන්. මොකද ඒක දර්ශනයකින් ප්‍රහාණය වෙන කෙලෙස් ටික. මේ දර්ශනය කියන එක ඒකට බාධාවක් නෑ. මේ කයේ තමන්ව දකිනවා කියන එක සංයෝජනයක් විතරයි. ඒ සංයෝජනයත් එක්ක තියෙන දිට්ඨිය ගෙවෙන ওই දර්ශනයට. එහෙනම් එකෙක්ට ප්‍රශ්නයක් කරගන්න එපා. නමුත් හොඳටම වගබලා ගත යුතු එකම එක දෙයක් තියෙයි. සිහි වෙන හැම නිමිත්තකම නිවන් දකින්නද සසරට යනවද කියන එකේ අයිතිය තමන් අතේ තියෙන්නේ කියන කාරණාව හොඳට මතක තියාගන්න ඕනේ. කිසි කෙනෙකුට ඒක වෙන් කරලා බේරලා දෙන්න බෑ. තමන්ට තමයි තමන් ගහපු ගැටේ ලියා ගන්න වෙන්නේ. තමන්ටම තමයි. ඉතින් ওই ක්‍රමයේ හඳුනගෙන කරන්ද ඔක බොහෝම වටි. හරි ඉක්මනට මේ ධර්මයේ ගුණ ටිකක් තියෙන සම්දිට්ටිකයි අකාලිකයි ඒපස්සිකයි කියලා කල් නොයවාම තමන්ට හොඳට තේරෙයි. ජීවිතේ දුක ආවේ මෙන්න මේ වැරද්ද මෙතනින් මෙහෙම කරපු නිසායි. දුක එන්න ඔය වැරද්ද ඉතුරු වෙන්නේ නැහැ මම මෙහෙම කරනකොට කියලා අහගත් එකට මේ තමන් කෙරෙහිම නුවණක් පහළ වෙයි නුබෝධවසට. ඔය කරනකොට ඒ විදිහට අරමුණු මෙනෙහි කරන්න මෙනෙහි කර කර සමතකමට අහනකින් හිත වඩන්න. හිත වඩවඩ නුවණින් බලන්න. ඔය දෙකට අනුග්‍රහ පිණිස සීලයක පිළිපදලා ඉන්න. කලින් කලට ලෝකේ ආදීනෙන් බලන්න. ඒ වගේම වීර්යයට මෙනෙහි කරන්න. ඒව උපාය අනිවාර්යෙන් ඕනේ. එහෙම නැතිනම් වැඩි යන්න බෑ. අර අඟුරු කෝච්චියක් වගේ කියලා හිතා ගන්න. ගල් අඟුරු වලින් දුවන කෝච්චියක් වගේ. කොහොච්චි යන්න නම් ගල් අඟුරු දාන්න වෙනවා. ඒ වගේ වීර්යයට අල්ල දුන්න සමති දර්ශනා කියන දෙක වැඩි. නැත්තම් මුලින් දාපු කල්ලංගුරු ටික තියනකම් යයි. ඊට පස්සේ මේ ගෙල නතර වෙනවා. ඒ වගේ කලින් කලට උත්සාහය වීර්ය කියන එක අල්ලන දෙන්නම වීර්යයට මෙහෙ කරන්නම තමක් කෙනා කෙනා උපාය කරගන්න තැන් තැන් වල සතියකට සැරයක් එකතු වෙලා ධර්ම සාකච්ඡාවක් කරනවා. තේරෙන්නේ නැත්නම් මේ වගේ දේශනාවක් හරි දාලා දේශනාව හොඳට අහලා ඒ අනුසාරයෙන් සාකච්ඡා කරනවා. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මොකද්ද? එතකොට කතා කරනකොට හොඳට නෝනක් ඇති වෙනවා වගේම ප්‍රශ්නත් ඇති වෙනවා. එතකොට සටහන් කරගන්න මේ ප්‍රශ්නේ අපි අහමු ඊගාදවසේ. මේ ගැටලුව අහමු අපි ඊගාදවසේ කියලා. ඈ කොහොම කාලයක් යනකොට කිසිදු වෙහෙසක් නැතුව ජීවිතේ ගෙවිලා යනවා නිවන නිවන දැකලා ජීවිතේ හිස් නැහැ කියන තරමට එන්න පුළුවන්. ඉතින් සසර විඳ දුක් හැටියට ආපු බව ගමනේ දුක හැටියට මුළු ජීවිතයම වියදම් කළා මරණසන්න මොහොතෙදී අන්තිම මොහොතේ චිත්තක්ෂණයේදී හරි සුවම් වෙන්න හම්බුණත් වහා නිවන් දැක්ක ශීඝ්‍රව නිවන් දැක්ක වගේ එච්චර දීර්ඝ සංසාරයක් ආවේ නම් දිට්ඨි සම්පන්න වුණොත් ඉතුරු වෙන දුක බොහෝ මල්පර දවසක් මුංගට හතක් පමණ වෙන ගල්කට හතක් පෙන්වලා බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ ගල්කට හත මුංගට සතක් පමණ වුණ මේ ගල්කට හතයි හිමාල පර්වතයයි කියන මේ දෙකෙන් කොහොමද ලොකු මාන හිමාල පර්වතයේ ස්වාමීන් වහන්සේ තුමා සත්‍යයේ විතර ගල්කට හැටි ගණනකටවත් යන්නේ ඒ වගේ දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ඉතුරු වෙච්ච දුක මේ මුංගට සතක් පමණ ගල්කට හත විතරයි. එයා ගෙවුණු දුකම මේ හිමාල කන්දවල කියලා. ඒ නිසා මේ ක්‍රමයේ කළු තමන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුනොත් තමයි පුදුමේ. අවබෝධ වීම පුදුමයක් නෑ. හැබැයි කළු ගුරුලගේ පුතාට පුළුවන්ලු ගුරුළු පැටවට එක තට්ටක් ගහලා හැකුවට පස්සේ දෙවනි තට්ට ගහනකොට යුදුන් 100ක් ගෙවිලා ඉච්චන වේගයි ඒ තරම් වේගෙන් යන්න පුළුවන් ගුරුළ නොගියොත් යවෙන්නේ නැද්ද නේද ඒ වගේ කොච්චර නෝනක් තිබුණත් කොච්චර තේරුණත් නොකළොත් මොකද වෙන්නේ හිමින් හිමින් ගියොත් ඉබ්බත් පාට ගසත් අඟලක් හරියයි ඒ නිසා ටිකක් ටිකක් හරි කළොත් තමන්ටමයි ඒකේ ලාභය ඉතින් වර්තමානය තුළ උගලන්ට ඇත්තටම පින තියේ අපි මොනවා මහරි දෙයක් කියෝ කියෝ ඉන්නම හදනවා නෙවෙයි ඇත්තටම සසර ගිවා ගන්නම වෙන වීතියයි දරන්නේ අපි සසර ගිවා ගන්න ක්‍රම උපායම්මයි හොයන්නේ ඒකට තමන්ටම තමන්ව නිම කරගෙන මැන බලමින් එන්නේ ඒ හින්දා අපිට වරදින් නැති හැමදෙනාම ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒක තමයි. ඒක තමයි.